කතාවේ ප්‍රශ්නයක් තියෙනවා. බුද්ධ දේශනාවට අනුව යමෙක් සතර සතිපට්ඨානයේ උපරිම අවුරුදු 7ක් වඩනවා නම් එක්කෝ අරිහත් ඵලය නැතිනම් අනාගාමී ඵලය බලාපොරොත්තු විය යුතුයි යන්න සඳහන් වී බුද්ධ දේශනාවේ තියෙනවා. එතේනම් අපට මේ අධ්‍යාවිනික උතුම් අරහත් ඵලයේ පස්වීමට ගිහි ගෙදර සිටිමින් සතර සතිපට්ඨානයේ වඩන ආකාරයේ පැහැදිලි ප්‍රදෙන කියලා ඉල්ලීමක් කරනවා. මේ සතර සතිපට්ඨානයේ අප්‍රමාදව වැළව කෙනාටයි මේ කියන්නේ. හත් දවස වෙන. ප්‍රමාදී වුණත් හත් අවුරුද්දක් වෙන. හැබැයි මේ කියන ප්‍රමේත ඉක්ම ගිහිලා කටයුතු කරන පුද්ගලයේ සතර සතිපට්ඨානයේ වඩනකොට දවසට කොච්චර වෙලාවක් සතර සතිපට්ඨානයේ වැළඳලා තියෙනවද කියලා හිතලා බලන්න. ඒකයි බලන්නේ. සතර සතිපට්ඨානයේ තලකුළු කටයුතු කිරීම. මම කොච්චර දුරට දවසට කරලා තියෙනවද? දැන් මේක හිතලා බලන්න ඕනේ. සතර සතිපට්ඨානයේ වැඩක් පිළිව මෙහෙම දෙයක්. කැලේ අල්ල ගන්නවා කුළු මීහරකෙ. නැන කුළු සතෙක් අල්ල ගන්න. ඒකට පය කන්න දෙන්නකෝ බඳලා තියන. ඉදිරිය හන්ද දෙන පය හතරක් කන්න දෙන්න. මං ඊයේ පය කන්නවලදී සැකගෙන හිටියා. දැන් මු කෙට්ටු වෙලා. වලු හරියයි. පය කන්නවලදී බඳලා ඉල්ලන පය පහක් කන්න දෙන්න. ඊළඟ දවසේ වන්න මු කෙට්ටු වෙලාද නෑ. අදත් බඳලා තියන පය. ආයි පය පහක් පය කන්න දෙන්න. ඊළඟ දවසේ වන්න කෙට්ටු වෙලා. කෙට්ටු පය හතරක් විතර කන්න දෙන්න බැදලා ඉඳලා. පයක් හොඳට කන්න දෙන්න. ඊළඟ දවසේ වන්න කොහොමද වෙලා තියෙන්නේ? කෙට්ටු වෙයි. කන්න නොදීම හිටියොත් මොකද වෙන්නේ? ඒක වන්න කෙට්ටු වෙයි. එන්න උගේ කෑම වේල අඩු කළොත් මොකද වෙන්නේ? ඌ දවසේට කන ප්‍රමාණයෙන් ඌට දුන්නේ ටිකෙන් පන්දුවා. ටික කාලයක් යනකොට මුගේ වෙනසක් තියෙනවා. ඌට අවශ්‍ය ප්‍රමාණය නැති නිසා. ඊළඟ දින හතරෙන් පන්දුවා. ඌට තවත් ප්‍රසව වෙන්න පටන් ගන්නවා. කෑම හදි නිසා. අටෙන් පන්දුවක් දෙනවා. ඔහොම හෝ දීගෙන යනකොට මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් අර හතරට නැගිට ගන්න බලන තියෙන දවස උපුස් වෙනවා. කලක් යනකොට ඒ හතර මෙල්ල වෙනවා. එක මැරිලා. දැන් ওই හතර කන්න දෙන්නේ නැතුව වතුර විතරක් දෙනවා. කණ්ඩායම් වතුරයි දෙකම දුන්නේ නම් හත් දවසේ මැරිලා යනවා. කන්නටදී වතුර විතරක් දීලා හිටියොත් තව ටික කාලයක් ජීවත් වෙනවා මාස ගානක්. තියෙන ආහාරය පොතේ නෑ වතුරේ. අමතර ආහාරයක් දුන්න නැති නිසා ඌට තියෙන එක පොතේලා තියෙන එක තියෙනකම් විතරම ජීවත් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් වර මේ හිත දිල දින මේ ඉන්න සතුටරි අයින් කරගන්න. දක්ෂයෝ රාක්ෂයෝ මීහරා අලි හැම සත්තරපේ මේ ඔක්කොම හදවත් වල ඉන්න. උන්ට කල්ල දෙන හින්දා පොතනේ. උන් තමයි අපේ හිතන අරගෙන තියෙන්නේ. මෙයා තමයි අපේ දින පාප ගති ලක්ෂණ කි. එතන මේ අකුසල ධර්ම පාප ධර්මයන්ගේ මානසිකත්වය සුද්ධ කරගන්න නේද? ඒව හටගන්නේ විඥාන වශයෙන්. අරමුණ කාප ගාම නිදාින්න එක නැකිටලා ඉතින් අරමුණ නැවති ආහාරය කනවා. රාග අනුසේ තියෙනකොට. රාගයේ විඥානේ ඉලිබිට නැහැ. අරමුණ එනකොටම අනුසේ මතුවෙලා අර රාග අරමුණ භුක්ති විඳන විඥානේ ගොඩනගනවා. දැන් විඥානේ බලවත් වෙනවා. අරමුණක් එනින ගානේ ඒකට පයින්. වෙන වෙන අරමුණ භුක්ති විඳින. අරමුණ භුක්තිය තමයි අපේ හිතේ කසබ ඇති කරලා තියෙන්නේ. නිවන් මඟ වහලා තියෙන්නේ. නීවරණ වලට, කෙලෙස් වලට ආහාර තමයි තියෙන අරමුණ. ඔය අරමුණු පස්සේ ඒවා නුවණින් මෙනෙහි නොකර. රාගයෙන්, ද්වේෂයෙන්, මොහයෙන් ගිලගන්න ගියොත් ඒවට ආහාර හම්බ වෙනවා. එන සතර සතිපට්ඨානෙ නිවන් දකින්න වළන කෙනෙක් ඔය ටික දකින්න ඕන. හත් දවස් වෙන වල ආහාර නොදුන ජීවත් කරන්න බෑ වුණා. හැබැයි හරියට 50%ෙන් ඉඳලා සතිය හරියටම පිළිටවගෙන කෙස්සක්වත් වෙනස් නොකර හිටියෝ. දින 7ක් යනකොට ආහාර නැතුව අර අභ්‍යන්තරයේ තිබිච්ච ගති ලක්ෂණ වැඩිලා යනවා. අන්‍යයන්ට අනාගාමී ඵලය හෝ අරිහත් වේ ලැබේ. දැන් මාස් හතර සතිපට්ඨානෙ වඩනවා කියලා ඉන්න අය ඔහොම වඩනවා. ගිහි වහරි පැවිදි වහරි සතර සතිපට්ඨානෙ වඩන කෙනා බලන්නේ එහෙමද කියලා බලන්න. බල්ලවල පේනවා මුගාක් උත්සාහ කරනවා. පැය 3-4ක් භාවනා කරනවා. පදක 4-5ක් භාවනා කරනවා. නිදහස් වෙලා ලහුවෙච්ච අර භාවනා කරේ ඉන්න ඉලාදී බැරි වෙච්චරත් හරියන්නේ නැහැ. අනේ මොනවද? සාගාර වුණු, ද්වේෂාර වුණු, මෝහාර වුණු ගිලිනවා. ඒකට හේතුකාරකම් සියලු දේවල් ගිල ගන්න. ඊළඟ දවසේ භාවනා කරනවා. මේ කාලේ ගිවිල යනවා. ඔව් ආපදින. මෙන්න මේ නිසා අපි නිතරම බලන්න ඕනේ. සතර සතිපට්ඨානයේ කල් ගෙවනවා නම් ඒ තුරම ඉන්න ඕනේ. ලේසිම ක්‍රමය මොකක්ද? ඒක දැනගන්නත් ඕනේ. බුදුරජාණන් වහන්සේගේ එක අවස්ථාවක වික්ෂුන් වහන්සේලා වතන ස්වාමීන් අප්‍රමාදව සත්බොජ්ජංග වඩන්න මම මොකද කරන්න ඕනේ කියලා. ආර්යචායක මාර්ගය වඩන්න කිව්වා. ස්වාමීන් අප්‍රමාදව ආර්යචායක මාර්ගය වඩන්න මම මොකද කරන්න ඕනේ කියලා ප්‍රශ්නයක් ඇවිල්ලා. සතර සතිපට්ඨානිය වඩන්න කිව්වා. ස්වාමීන් අප්‍රමාදව සතර සතිපට්ඨානිය වඩන්න මම කොහොමද කරන්න ඕනේ කියලා. ජීවිත සුචරිතය පූර්ණේ කරන්න කිව්වා. කාය සුජාත වාස්තු සුජාත මනෝ සුජාත සාමි ජීවිත සුජාත ඉක්මනින් පෝෂණය කරගන්න මොකද කරන්නේ? ඉන්ද්‍රිය භාවනාව වලන්නේ. එකම ඉන්ද්‍රිය භාවනාව වලනකොට සුජාත තුන පූර්ණ වෙනවා. ජීවිත සුජාතේ පූර්ණය වෙනකොට සතර සතිපට්ඨානිය වැඩෙනවා. සතර සතිපට්ඨානිය වැඩෙනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනකොට සත්බොජ්ජංග වැඩෙනවා. සත්බොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්ති කියන ආ වූ ඥානෙට ඥානෙ පහළ වෙනවා. මෙන්න මේක වෙයි කරන්න කියලා දැන් පෙන්නේ. ඉතින් ගිහි වේවා පැවිදි වේවා අපිට බැරිද? ඉන්ද්‍රිය භාවනාවල. ඒකත් හොයා ගන්න ඕනේ. මොකද ඉන්ද්‍රිය භාවනාව. එක්තරා අන්‍ය ශාස්ත්‍රවේදී ගෝලී බුදුරජාණන් වහන්සේලාට ඇවිදලා කියනවා. ස්වාමීනි ඔබ වහන්සේ ඉන්ද්‍රිය භාවනාවම කියලා දෙනවා. මහා පඬිතුයාව ගැන බුදුරජාණන් වහන්සේ. ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකින් ඉන්ද්‍රිය භාවනාව කියලා දෙනවා. මේ මොට්ටෙන්ගේ හැටියක් තමයි ලොකු අයලාට කියලා අහන්නේ උන් මහා පඬිතුය වෙලා. බුදුරජාණන් වහන්සේ මේකෙදි අහනවා. ඔබට ඔබේ ගුරුවරයා ඉන්ද්‍රිය භාවනාව කියලා දීලා දෙනවා. එහෙමයි ස්වාමීන් කියලා දීලා දෙනවා. කොහොමද? ඇක්තියේදී අන්ධයෙක් වාගේ ඉන්න, කන්දියේදී බහිරෙක් වාගේ ඉන්න. එහෙම බලන්න කියා කියාද ඉතින් බුදුරණන් ආදිරු උත්තර දුන්නා නම් අනේ ශාවකය බුදුරණන් වහන්සේ යන ඔබ අහලා තිනා මේ ජාත්‍යන්ත ජාතිපදිර කියලා දෙකොළු උපදීම අන්දයි උපදීම විහිදි දැකලා තිනවා අහලා තිනවා අහලා තිනවා ඉන්ද්‍රිය භාවන හොඳට වැඩි ඇතිනේ අන්දියක වාගේ හිටියොත් වැඩෙනවා නම් අන්දියට ඉබලා වැඩෙන්නේ බීරේ වාගේ හිටියොත් ඉන්ද්‍රිය භාවනා වෙන්න නම් බීරල උපරිම බීරල කොච්චර වැඩින්ද වෙයි. ඉතින් උත්තරය දෙන්න බලු මේ බලාගෙන ඉන්නවා නිහඬව. ආනන්ද හාමුදුරේ අවස්ථාවේ දෙන්නා දැක්ලා බුදුන් ආනන්ද බලන්නකො මේ ගුරුවරේ ගෝලයේ ඉන්ද්‍රිය භාවනා ගියාද යදි නැහැ. ඇත්තේදී අන්දේක් වාගේ ඉන්න, කන්තියේදී බීරේක් වාගේ ඉන්න කියලා මේ කියා දීලා තියෙනවා. මම අහන්නේ මේක. ජාත්‍යන්තරදී ජාතිවලින් තියෙන කොච්චර වැඩින්ද වෙයි ඉන්ද්‍රිය භාවනා. මේ උත්තරය දෙන්නේ නැහැ. ඒකයි මම අහන්නේ. ස්වාමීන් ඉන්ද්‍රිය භාවනා දේශනා කරන සුදුසු අවස්ථාවේ අනි ස්වාමීන් ඉන්ද්‍රිය භාවනා දේශනා කරන තේකවා කියලා ආරාධනාවක් කළා ආනන්ද හාමුදුරුවෝ. හොඳයි ආනන්ද එහෙනම් ඉන්ද්‍රිය භාවනා අහගන්න කිව්වා. බුදුන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කළා. මේ වේන ඇහැට මේ කාකාරයෙන් දර්ශන අරමුණු වෙනවා. ඊට බි අරමුණු අරමුණු වෙනවා. අනිෂ්ඨ අත්පිය දේවල් අරමුණු වෙනවා. මෙන්න මේ වෙලාවට ඉවසීමේ යුක්තව මේ ඉෂ්ටප්‍රිය අරමුණක් ආපුහම ඒක ඇලෙන්නේ යන්නත් එපා. අනිත්‍ය අප්‍රිය අරමුණක් ආපුහම මේක ගැටෙන්නේ නැතුව ඉවසීමේ යුක්තව. මේක මෙසේ මෙනෙහි කරලා බලන්න පුළුවන්. දැන් මේ ඉෂ්ටප්‍රිය අරමුණක් ඇහැට ඇවිදින්න. මට මේ මනවලන් රූපයක් දැක්කා කියලා චිත්ත ප්‍රහාදයක් ඇති වුණා. ඒ පිළවඳ හිත බැඳීමක් ආවා. මෙතන මොකද සිද්ධ වුණේ? හරයක් එහෙම තිබුණා. මේ ක්‍රියාවලිය මොකද්ද? හරවත් ක්‍රියාවලිය ලබන්න වටිනා දෙයක් මෙතන සිද්ධ වුණා. මේ මනවලල් රූපේ දර්ශනය කිරීමේදී මට මේකට සම්බන්ධ වෙච්ච දේවල් මොනවද? මේකට ඇහැ සම්බන්ධ වුණා. ගෝචර වෙච්ච රූපේ සම්බන්ධ වුණා. ඒ ඇහැ සම්බන්ධ වෙලා රූපේ සම්බන්ධ වෙලා ඒ දේ එක නිසා චක්කු විඥානයක සකස් වුණා. ඒකෙන් චක්කු සංස්පර්ශයක් ආවා. ඒ චක්කු සංස්පර්ශයෙන් චක්කු සංස්පර්ශයෙන් ජලසුළු විඳනයක් ආවා, වේදනාවක් ආවා. ওই ටිකයි මෙතන සිද්ධ වුණේ. දැන් ඕකෙන් හරයක් තිබුණේ කොයි එකද? හරයක් ඇති දෙකින් හරයක් නිපදෙව්වා. මේක හිතලා බලන්න. ඇහැ කියන්නේ මොකක්ද? ඇහැ කියන්නේ හරවත් වස්තුවක්. මම මේ වැදේට ප්‍රයෝජන ගත්ත හරවත් වස්තුවක්ද ඇහැ කියන්නේ. අනාදීය බලන් පෞද්ගලිකද මේ? හිතලා බලන්න. එතකොට තේරෙයි මේක අනාදීය බලන් තිබිච්ච එකක් නෙවෙයි මස්ලේ තියෙන මේ මැස්කුලි. මේක මේ මව් ගැබක මව් කුසක පටන්ගෙන ආරම්භෙලා හටගෙන පෝෂණය කිරීම නිසා වැඩිලා ඇවිදින සකස් වෙලා ගිය ගෙවි ගෙවි වෙනස් වෙවි යන ප්‍රනාමික වස්තුවක්. මේ ඇහැ කියන්නේ මේක සංකතයක්. අසංකතයක් නෙමෙයි. සකස් නොවන දෙයක් නෙමෙයි සකස් වෙච්ච දෙයක්. මේක නිකම්ම සකස් වෙලා නෙමෙයි පරිච්ඡහම උපන්. සත්‍යයන් නිසා උපන්. සත්‍ය නැත්නම් මේ ඇහැ මේ කාල මිත්‍යර පවතින්නේ. අවශ්‍ය පත්‍ය ලැබීම නිසා සත්‍යයන්ගෙන් ඉපදෙමි. සකස් වෙවි ආපු නිසා තව මේ ඇහැ කියලා එකක් තියෙනවා. ආහංගතයි පරිච්ඡහම උපන්. මේක ක්ෂය ධර්මයක්. දැන් මේ ක්ෂය ධර්මයක් කිව්වහම මේක දෙවිදියකින් විග්‍රහ වෙනවා. එකක් තමයි මේක කොච්චර හකින් හැදුවා ගෙවිලා වැනසිලා යන්නේ. මේක ක්ෂයයක්. අනික තමයි මේකෙන් කවදාවත් ප්‍රයෝජන ගන්න හැදුවට ජරා මරණ ශෝක පරිදේව දුක් දුක්නස් උපායාසයන් උපද්දන්නා වූ දෙයක් සඳහාම හේතු වෙනවා මිසක් මේ විදිහට ගන්න ගියොත් ප්‍රයෝජන ගන්න ගියොත් කවදාවත් සැනසීමක් ලබා දෙන ධර්මයක් පහළ කරන්නේ නැහැ. දැන් විනාශකාරී ධර්මයක් ඇති කරන එකක් නෙමෙයි ඇහැ කියලා. කොහෙද හරයක් තියෙන්නේ? එනම් මේ ඇහැ කියලා මල්ලන හරවත් වස්තුවක් නැහැ. සංකතයි පරිසම්පන්නයි ක්ෂේ ධර්මයි වය ධර්මයි. ක්ෂේ වෙනා වෙනසෙයි. සංකතයි පරිසම්පන්නයි. මේ ඇහි ස්වභාවය විතරයි. ඕකට මම කිව්වට, ඕකට මගේ කිව්වට, ඕකට මගේ ආත්මෙ කිව්වට එහෙම වැඩක් වෙන්නේ. මම කිව්වට මම කරන්නත් බෑ. මගේ කිව්වට මගේ කරන්නත් බෑ. ආත්මාදී වශයෙන් ගන්න ගියට ආත්මාදී වශයෙන් ගන්න දෙයක් මේ ඇහි ඇත්තෙත් නෑ. දැන් මේ වැඩට ගත්ත ප්‍රයෝජන වස්තුවේ එක උපකරණයක හැටි මෙහෙමයි. මේකට ගෝචර වෙච්ච රූපය කොහොමද? ඒක අනාදීය බලන් තියෙන එකද? නැත්නම් කොහොම හැදිච්ච එකද? අනාදීය බලන් හැදිච්ච රූපයක් අපිට දකින්න නැහැ. කවදාහරි යම් හේතුවකින් පහළ වෙච්ච එකක් තියෙන සංකතය, සකස් වෙච්ච එකක්. අසංකතයක් නෙමෙයි දැක්කේ සංකතය, සකස් වෙච්ච එකක්. ඒකත් හේතු ප්‍රත්‍ය නිසා පහළ වෙලා විද්‍යාමාන වෙනවා මිසක් නිකන් හටගෙන විද්‍යාමාන වෙන්නේ නෑ. පරිත්තහම පාන. ඕවත් හේ වෙලා ගිවිලා වැනසිලි යනවා. හේ ධර්මයි වය ධර්ම. ඕක ඇසුරු කරලා ලබා ගන්න ලාභයක් ලබා ගන්න ගිය පුද්ගලයාට සිද්ධ වෙන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුමනස් උපායාස උපද්දන යම් ජාතියකට හිමිකාරීක වෙන්නේ. එහෙනම් කොහොමවත් හරයක් නැති දෙයක් මේ රූපේ ගන්න දෙයක් නම් හම්බ වෙන්නේ නැහැ. මම මේ බොරුවට ආස්වාද විඳින්න හොඳයි කියලා හිතගත්තේ මායාවට රැවටිලා. ඉතින් ওই දෙකෙන් හටගත්ත සංකත වූ පරිච්ඡ සම්පන්න වූ ඛේ ධර්ම වූ වය ධර්ම වූ ඇහැකින් රූපයකින් ගෝචර වෙලා හටගත්ත යමක් ඇත්නම් ඒකෙන් උපන්නේ කොහොමද හොදක් වෙන්නේ? මේ චක්කු විඥානය හරියන්නේ කොහොමද? මේ චක්කු විඥානේ අතීතයේ බලන් තිබිච්ච එකක් නෙමෙයි, මේ හේතුඵලයක් වශයෙන් හටගත්ත එකක්. එහෙනම් ඒක සංකතයි. ප්‍රත්‍යයෙන් උපන්නා මිසක් නිකන් හටගත්තත් නෙමෙයි. පරිත්‍යාගම් පන්න. ඕකට මොකද වෙන්නේ? ওই චක්කු විඥානේ ඉසේ වෙලා යන මිසක් කවදාවත් පැරසිලා යන මිසක් ඕකෙන් කවදාවත් මම කිව්වට, මගේ කිව්වට, මගේ ආත්මික වල ඔබ තියාගන්න නම් බැහැ. මේ මනවලන ආස්වාදේ රූපාස්වාදේ කියන්නේ එහෙම එකක්. මෙන්න මේ විදිහට බලන්න පුරුදු වෙන්න. ඇහැ තියෙනවා, පේනවා. ඒකෙන් බැලුව දීපිලා යථාර්ථවත් බලන්න පුරුදු වෙන්න ඔය විදිහට. ඔහොම ක්‍රමක්‍රමයෙන් බලාගෙන යනකොට කන්න සද්දයක් ඇහෙනකොට ඔහොම බලන්න. මේ කන කියන්නේ මොකද්ද? ඒක සංකතයක්, පරිඥාම්පල්ණයක්, හේ ධර්මයක්, වය ධර්මයක්. ආපු සද්දේ මොකද්ද? සංකතයි, පරිඥාම්පල්ණයක්, හේ ධර්මයි, වය ධර්මයි. ඒකින් හටගත්ත සෝත විඥානිය මොකද්ද? සංකතයි, පරිඥාම්පල්ණයක්, හේ ධර්මයි, වය ධර්මයි. ඒකින් හටගත්ත යම් සංස්පර්ශයක් ඇතිනම් ශබ්ද සංස්පර්ශයක් ඇතිනම් සංස්පර්ශය කියලා කිව්වේ හරි වටිනා ශබ්ද, හරි මිහිරි ශබ්ද කියලා. ඒක යලි යලි ස්පර්ශ කරන්න බැදිලා ගන්නව මානසිකත්වය. ඒ සෝත සංස්පර්ශය, සංකතය, පරිඥාම උපන්නය, හේ ධර්මයක් වාය ධර්මයක්. ඒකත් මම කිව්වට, මගේ කිව්වට, මගේ ආත්මික කර කරන්න පුළුවන් එකක්. ඒකේ නෑ ආන්තු මාදය හරියක් නෑ. ඒකෙන් හටගන්න යම් වින්දනයක් ඇතිනම් සම්පස්සජා වේදනාවක් ඇතිනම් ඒකත් ඔය විදිහම. ඒ හේතු වෙමයි හටගත්ත සංකතය. සත්‍යයෙන් පහළ වෙච්ච නිසා පරිඥාම උපන්නය. ඒක ක්ෂේ ධර්මයක් නිසා, වෙනසෙන් ධර්මයක් නිසා ඒකේ මට ගන්න හරියක් මම හිතුවට මට ඔනේ හිතේ පවත් ගන්න එකක් ඒකේ නෑ. අතුරු කරන්න කියොත් මොකද වෙන්නේ? ජරා මරණ ශෝක පරිදේව දුක් දුමනස් උපායාස නිපදවන මතු ජාතිය හට ගන්නට හේතු වෙන එකක් නිසා හේ වැත්තටම අහු වෙලා තියෙන එකක්, විනාශයටම අහු වෙලා තියෙන එකක්. හරයක් නා ලබා දෙන එකක් නෙවෙයි. දෙපැත්තකින් දකින්නවා හේ ධර්ම වායදා. එහෙනම් මොකද ගන්න තියෙන්නේ මේක? මම හොඳයි කිව්ව මොනවද මේක? මෙහෙම හිතන්න පුළුවන් මේක. මෙන්න ඉන්ද්‍රිය භාවනාව බලන්නේ. ඒ දැන හිත වැදෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙන මනවරණ රූපයක් ගෝචර වුණොත් මනවරණ ශබ්දයක් ආවොත් මනා සීයෙන් ඉඳලා මෙන්න මට මගේ හිතේ මෙහෙම අද අවස්ථාවක් ආවා. රූපාස්වාදයක්, ශබ්දාස්වාදයක්, ගන්ධාස්වාදයක් මේ දැනෙන්නේ. මගේ හිත වැදෙන්නේ ඕකට නේද? ඕක නිසා නේද මේ පස්සේ යන්නේ. ඒ ආස්වාදයේ හරවද්ද නැති ගෞතමයට බලන් කුරුදු. මෙන්න මේක දිහා ඉන්ද්‍රිය භාවනාව. ඔය ඉන්ද්‍රිය භාවනාව වඩනකොට ඒ පිළිබඳ කාය දුස්චර්යයක් තියුණා කියලා නැති වෙලා යනවා. කාය සුචර්යය කරන දුස්චර්යය දුරු වෙනවා. වාචි දුස්චර්යය දුරු වෙනවා, වාචි සුචර්යය පවතිනවා. මනෝ දුස්චර්යය කාවන දුරු වෙනවා, මනෝ සුචර්යය ක්‍රියාත්මක වෙනවා. අන්න දුස්චර්යය දුරු වෙනකොට මොකද වෙන්නේ? එතන නැති වෙනවා. අර කියන්නා වූ සංවරප්පේ පීඨ. පීඨීම නිසා මොකද වෙන්නේ? අන්න අර ඉන්ද්‍රිය භාවනාව වැඩි වීම නිසා ත්‍රිවිධ සුචර්යය පූර්ණ වෙනවා. යමක් ත්‍රිවිධ සුචරිතය සකස් වුණා නම් නිකන් සකස් වුණා නෙවෙයි ධර්මානුකූලව හරියට බැලීමෙන් සකස් වෙනවා. කයි හැදි දැක්කා. කයි ස්වභාවය දැකන කායන වසනා සිද්ධ වුණා. වේදනාවන්ගේ අසාරත්වය දැක්කා. වේදනාන වසනා සිද්ධ වුණා. එහි හිත පිහිටීමේ අසාරත්වය දැක්කා. චිත්තාන වසනා සිද්ධ වුණා. ඒ නාම රූප ධර්මයන්ගේ තිබෙන අසාරත්වය ධර්මානුකූලව දැකන ධම්මාන වසනා ලැබුණා. සතර සති වර්තාණී තිබුණා. සතර සති වට්ටානේ වචන වශයෙන් දැනගෙන හිටිය නැත ඔය ටික සිද්ධ වෙනවා නම් ත්‍රිවිධ සුචක්‍රය පූර්ණය කරන්නේ සතර සති වට්ටානේ පූර්ණය කරලා. අනේ සතර සති වට්ටානේ පූර්ණය. දැන් මේ සතර සති වට්ටානේ පූර්ණය වෙනකොට මොනවාද මෙතන සිද්ධ වෙන්නේ? මේ ක්‍රියාවලිය සිද්ධ කිරීමේ දැකපු දැක්කක් ඇත්නම් මිත්‍යා දෘෂ්ටියකින් දැක්කනේ මේ සම්මා දෘෂ්ටියකින්ම දැක්කා. එහෙනම් අවු කරපු සංකල්පනාවක් තිබුණා අව්‍යාපාදාය අවිහිංසයි එක්කම සම්මා සංකප්පයක්ම පහළ වුණා. ඕගියම් සිටිවිල්ල හඳරගිල හරි ක්‍රියාත්මක වෙනා නම් වචනයක් පිට වුණා. බොරු නෑ, කේලන්නේ නෑ, පරුස නෑ, ප්‍රලාප නෑ හතරට වුණා. සම්මා වාචාව නෙගුණ. ඕගේ ඒ ක්‍රියාවලිය තුන ප්‍රාණඝාත කරන චේතනා, අදත්තා දාන චේතනා, කාමිත්‍යා දාන චේතනා ලැබින්නේ. සම්මා කම්මන්තියක් නෙගුණ. ඕ ජීවත් වෙන්නේ ධර්මයේ තුලේ මොහොතේ. ඕගේ ජීවිතය ධාර්මිකයි. සම්මා ආජීවයත් එකයි. ඕ ඒ ධර්ම අවබෝධය සඳහා කරන උත්සාහය තුන ක්‍රියාත්මක වුණා සම්මා වායාමයත් එකයි. හරියට යථාර්ථය දකින්නා වූ නුවණ පහළ වෙන සම්මා සතියත් එතන අකම්පේ භාවයේ සම්මා සමාධියත් එන ආර්ය අෂ්ටාංගික මාර්ගයද එහෙනම් ওই ටික වඩනකොට සතර සතිපට්ඨානෙ වඩනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එන්න අවියොන්නෝ දැන් මොකද වෙන්නේ? දහම් දැකීම සඳහා යම් සතිය ක්‍රියාත්මක විය යුතුද? සති සම්බොජ්ජංගයත් එතන ක්‍රියාත්මක වේ. විචක්ෂණ නුවණී යථා ධර්මයේ සීගිරීම නිසා ධම්ම විචේ සම්බොජ්ජංගයත් එතන ලැබුණා. ඒ වගේම නිරාමිත ප්‍රීතිය නැගිලා හිටිය සත්‍ය දැකීම නිසා හටගන්න නිරාමිත ප්‍රීතිය නම් ඇත්තමට පේනවා, ඇත්ත දකින්නවා, මුලා වෙන්නේ නැහැ ඊට පස්සේ. සත්‍යය තුළ මට විදීම තියෙනවා. මේ චිත්ත ප්‍රසාදය එනකොට ප්‍රීති සම්බොද්ධග්ගයක් නැගිනවා. ගත හිත සැහැල්ලු වෙලා යනවා. ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, හිර වෙන්නේ නැහැ, තද වෙන්නේ නැහැ, නිදහස් වෙනකොට. පස්සද්ධි සම්බොද්ධග්ගයක් වැඩෙනවා. ඒ ධර්ම අවබෝධය කරන්න ආ උත්සාහයේ වීර්ය ක්‍රියාත්මක වීම නිසා හිතකයවදීන ඒ තනුව ක්‍රියාත්මක කරනකොට විරිය සම්බොද්ධග්ගයක් වැඩෙනවා. අකම්පිතාවේ සමාධි සම්බොජ්ජාගයත් එලා උපේක්ෂාවටපත් වෙනවා. නිවන හිත පිහිටනවා. කොහොමද සිදුවන් දෙයක් නැහැ. උපේක්ෂා සම්බොජ්ජාගයෙන් සත්බොජ්ජාග වැඩි. ওই ටික වලාගෙන යනකොට බුද්ධිය මෝරලා දිලා. විද්‍යා විමුක්ති කියන්නේ ආ විමුක්තිය ලැබෙනවා. විද්‍යා ඥානිය පහළ වෙනවා. සම්මා ඥානිය පහළ වෙනවා විද්‍යාව වෙනවා. සමා විමුක්තියටපත් වෙලා විමුක්ති ලැබෙනවා. විද්‍යා විමුක්තිය පහළ වෙනවා හරියට වෙයි. අන්තිමට කවදා හරි ලැබෙනවා. මේක වඩාගෙන යන කෙනාට මුලදී අර මනවලන රූපාස්වාද ශබ්දාස්වාද එනකොට එකපාර ඇලිමක් එනවා. අර ධර්මිතන කල්පනා කරනකොට තමයි තමයි ලැජ්ජා හිතෙනවා. මෙච්චර මේ බලාපොරොත්තුම ඇත්ත දැක දැක අසාර මුලා දෙයක නේද මේ ආයි ඇලුනේ මම. මෙන්න මේ ලැජ්ජා හිතෙන පටන් ගන්නවා. වැළුණු ඒ වැළෙන හිත. මේක වැළලා සම්පූර්ණ වුණාට පස්සේ අරමුණ එනකොටම යථාර්ථය දැකලා ඉවරයි. ඇයි බිය ගහන මොහොතක්වත් ඒකේ දුවන්නේ නැහැ. ආස්වාද වශයෙන් හඟන්නේ. සත හරි වට පූර්ණ. යාර කියන වැලුව පිටත්තා කියලා කියනවා. යාට අවශ්‍ය නම් පුළුවන්කමක් තියෙනවා ආරි ඉර්ධි හතරක් ලැබෙනවා. ලෝක සත්‍යය ප්‍රියයි මනාපයි කියන යමක් ඇතනම් ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඔහුගේ මනසට ඒකෙන් ඉවත් වෙන්න පුළුවන්. ලෝකයා ප්‍රියයි මනාපයි කියන යමක් ඇතනම් ඒකේ කම්පාවට ඇලෙන්නේ නැති වෙන්න ඉන්න පුළුවන්. ලෝකය අප්‍රිය කරන අමනාප කරන යමක් නැත්නම් ඒක ගැටෙන්නේ නැති වෙන්න ඉන්න පුළුවන්. ලෝකය ප්‍රියයි මනාපයි කියන සියලුම දේ ප්‍රතික්ෂේප කරලා ඉන්නත් පුළුවන්. ලෝකය ප්‍රියයි මනාපයි අප්‍රිය අමනාපයි කියන සියලු දේ පිළිබඳව ඇතුලේ ඉන්න පුළුවන් කිසිම කම්පාවක් නැතුව. මෙන්න විබඳු ආකාරයෙන් මේ ඉදි ලැබෙනවා. මේ ආරීත් කියලා කියනවා මේ වාස්. පොඩි ගේ අටලෝ දහමින් කම්පාන වෙන දෙන්නපත් වුණාම ඔය ඉදි හතර මෙතන තියෙනවා. මෙන්න ආරීත් ඉදි ලැබෙන හැටි ආර්ය මාර්ගයේ පූර්ණ වෙනවා. ඉතින් ඔන්න ඔය ටික කරගත්තාම ගිහි වේවා පැවිදි වේවා හතර සතිපට්ඨානිය වැඩි වෙනවා. හැබැයි ඔළු කපනවා වගේ වැඩක්. හතර සතිපට්ඨානිය කියන්නේ හිටියට ඔය ටික තේරුම් ගත්තේ නැත්නම් කායන පස්සනාව වඩනවා කියලා ඉතින් මොන හරි එකක් කර කර ඉන්නවා. වේදනාවක් 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 කියලා කොහොමද කියලා ඉඳ කියලා හිතෙන එක දිහා බලා ඉන්න. ඕවා කර කර ඉඳ පුළුවා. හැබැයි පංච කාමයන් නිසා මුසපත් වෙන්නේ තියෙන හිත. ඒ මුලාවටපත් වෙන අවස්ථාව ඒ මොහොතේ හඳුනාගෙන. ඒ මුලාවේ අසාරත්වය දැකලා. ඒකේ මිදීමේ ප්‍රඥාව පහළ කරන්න ඒ අවස්ථාව ප්‍රයෝජනට ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ මොහොතේ වළන හතර ප්‍රතිපත්තා. ඒක තමයි වැදින ක්‍රමය. ඔය ක්‍රමයේ අත්හැලා වෙන ක්‍රමයකින් හතර සතිපට්ඨානිය වැඩෙන හැදෙර වැඩෙන එකක් නෑ. ඒක දකින්න ඕනේ. ඒක දැකලා හරියාකාරව ප්‍රේණ ගියන හතර සතිපට්ඨානිය ගිහි වේවා පැවිදි වේවා වැඩි වෙයි. මුල පටන් ගන්න ඕනේ. මම මේ කරන කියන හිතන්නේ ලෝභයට තලහවට මෝඩකමට හේතු වෙන එකක්ද? ලෝභක් හේත ද්වේෂක් හේත මෝහක් හේත ආදානෝ. මනා කියෙන් ඕක තේරුම් ගන්න හැකියාව තියෙනවා. එහෙම නැති කෙනෙක් සතර සතිපට්ඨානිය වැඩුවා කිව්ව කොච්චර ඉඳගෙන හුස්මයි දැන හිටියත් වැඩි කෙරෙන්නේ. ඒක වෙන වාක්‍යයක්. සතර සතිපට්ඨානිය තේරුම් ගන්න ඕන විදිය. මම මේ හිතන කියන කරන හැම මොහොතක් පාසාම කරන දේ කියන දේ හිතන දේ. ලෝභයට, ද්වේෂයට, මෝහයට අයිතිද කියලා. මේ විදිහට හිතන කුරුදු වෙන්න ඕනේ. ඒක තෝරා බිලා වෙන් කර ගැනීම හැකියාවට දක්ෂ වෙන්න ඕනේ. සකස් වෙලා ඉන්න ඕනේ. අන්නේ සකස් වෙච්ච කෙනෙකුට ඒ මොහොතේම තේරෙන්න පටන් ගන්න. මගේ මේ හිතවිල්ල ලෝභ හිතවිල්ල. කාගේ මුල් කරගත්ත හිතවිල්ලක් මෙයා. වහව නවත්තප. දහම් උපදේශ හිත ගන්න. ගැලපෙන්නේ. මේ කතාව කාගේ ලෝභය මුල් කරගත්ත කතාව. වහව නවත්තන. සමානවාදයක් කරගන්න. නවත්ත ගන්න. මම මේ කරන ක්‍රියාව කාගේද ද්වේෂයේද මොහේද අයිති එකක්. වහව නවත්තන. අන්න සංවර කරගන්න. ඔය ටික ගත්තාම හතර සතිපට්ඨානෙවත් ඔතන වැඩිනා සත්පොච්චයන් ගත්ත දෙන්න ආර්ය අෂ්ටාංග මාර්ගය ඔක්කොම වැඩිනේ. කෙටි ක්‍රමයේ උදායි කිය. අතීතයේ යම් ශ්‍රමණ කෙනෙක් හිතවිලි පිරිසිදු කරා නම්, සියාව කතා පිරිසිදු කරා නම් මේ ක්‍රමෙන්ම. මතු අනාගතයේ යම් කෙනෙක් යම් ශ්‍රාවකයේ හිතවිලි ක්‍රියාවෙන් පිරිසිදු කරා නම් මේ ක්‍රමෙන්ම. දැන් මේ වර්තමානයේ රාහුල යම් කිසි කෙනෙක් හිතවිලි පිරිසිදු කරා නම් ක්‍රියා කතා පිරිසිදු කරා ඔය ක්‍රමෙන්ම. කනුගමනය කළා. සාහුලාම කියලා දුන අවවාදය. බුදුරජාණන්. එන අතීත අනාගත වර්තමාන තුන් කාලයේ බුද්ධ ශ්‍රාවකී සිද්ධිවිලි ක්‍රියාවෙන් පිළිසිදු කරගන්නවා නම් ඒකේ ක්‍රමය ඕකයි. ඒ බුද්ධ දේශනා. ඕකේදී කාගේවත් කැලලක් අල්ලගෙනත් නෑ. ආහාර පොතේ මෙහෙමයි තියෙන්නේ මං කරන්නේ එහෙමයි කියන හේතුවෙන්. අපේ පරම්පරාවේ කියන්නේ මෙහෙමයි ඒ හින්දා මං කරන්නේ එහෙමයි කියලා එහෙම නිකුත් ඕකේ නේ. මනා දිහින ඕන වැඩි වැඩි. තමාටම තේරෙන්න පටන් ගන්න හොඳ නරක. කලෙවිත් නෝ කලෙවිත්. ලෝකේ දැලෙන පැත්තේ ලෝකේ මිදෙන පැත්තේ වැටෙන්න පටන් ගන්න නුවණ මොලන්නේ හිම. අන්න ඒ ක්‍රමයට කරලා වුණ හතර සතිපට්ඨානිය වදන්. ඉතින් ලේසිම ක්‍රමේ තමයි මම කරන කියන හිතන දේ පිළිබඳව මම දැනුවත් අනුභවන්නේ. ඒක රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන හිතවිල්ලද්ද, ක්‍රියාවද්ද, කතාවද්ද මේ ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොත. ඒ මොහොත මානසික දැනගන්නකොට වර්තමාන මොහොතේ භාවනාව සිද්ධ වෙනවා. ඊට අනුකූල වේදිය කරන වැඩ පිළිවෙල. මේ අන්නේ විදිහට කරන්න පටන් ගත්තාම බොහෝම ලේසියෙන් මේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්න සියල්ලම ඔබේ තියෙන. ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා. ඒ වගේම ත්‍රිවිධ සුජාතිකයක් තියෙනවා. සතර සතිපට්ඨානයක් තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයක් තියෙනවා. සත්පුරුෂයෙක්ක් තියෙනවා. විද්‍යාව ඵලයටපත් වෙන හේතු ඔක්කොම තියෙනවා. අප්‍රමාදව නිවන් දකින්න ඔය ප්‍රමේ ගණියන්න. ඉතින් එතකන් මේවා නවත්තන්න බැහැ. අතිසාරට අමුල ගන්න මේ ආහාර සිටිවිලි බලා යනවලු නවත්ත ගන්න කොහොමද කියනවා. නවත්තන්න බැහැ. අභිසාරක අමුල ගන්න නවත්තන්න බැරි වගේ තමයි. යථාභූතේ රාවට පස්සේ ඕක නවතිනවා. අසාරත්‍ය දැනගන්නකන් ඉවරයක් නෑ. දැන් හිතලා බලන්න මෙහෙම දෙයක්. තරුණ වයසේ ළමයි ඉන්නා මේ ක්‍රිකට් ගහලා පුරුදු ළමයි. දැන් ක්‍රිකට් පිටියේ හඬ නැගෙනවා ඇහෙනකොට ඒ ළමයට සිතිවිලි නවත්ත ගන්න පුළුවන්ද? මොකද හිතෙන්නේ? වැඩ ගොඩක් කරන අද යන්න විදියක් නැහැ. යන්න දෙන්නේ නැහැ. තාත්තා ඒකෙන් ගිනා අම්මා ඒකත් එන ගිනා පාඩම්වල ගිහින් ගිනා අලිය දෙවිලා තියෙනවා. අරු සෙල්ලම් කරන අද ඔකල හාවලි කතා ඇදින් ඇති. සිතිවිලි මාලාවක් ඇතුලේ ප්‍රාත්ම වෙනවා. දැන් ගෙදර ඉන්න අම්මලා තාත්තලා බෝල ගන්න වෙනවා. එයාලා කොයි සිතිවිලි එනවාද? අපිම පුරුදු කරගෙන අපිම අල්ලාගත්ත ගුණක් තියෙනවා. හරි හොඳයි කියලා. විගත් ගහන්නේ කොච්චර සුවද කොච්චර ජොලිද ඕක තමයි හිතර ගන්න. ඒකේ මිහිල තමයි වැඩිද වැස්ති. අවිද්‍යාව නිසා හරි ජොලි වැඩක් හරි හොඳ වැඩක් කියලා ගත්තා. ඒක තමයි අවිද්‍යාවේ නිගම. හිතෙන් කය වශයෙන් ඒකට ක්‍රියාත්මක කළා ඉතින් විගත් ගහ පුරුදු පිළිසත් එකල එක තියෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා ගත්තා. දැන් ක්‍රිකට් ගහන්න තියෙන හිත නැතිනවා. ඒ හිත බලවත් වෙන. හිත ඉතේලා තිබුණා. හැබැයි ක්‍රිකට් ගහන්න හිත නෙමෙයි තිබුණේ. හිතන්න පුළුවන් හිත. දැන් තියෙන්නේ ක්‍රිකට් ගහන්න ආසා කරන හිත. සංකාරපත්‍ය විඥාන හැදුනේ කොහොමද? දැන් විඥානේ නාම රූප වහිනවා. වෙනවා. බෝලේ පිටයි, සාලුව ටිකයි, පිටණියයි ඔක්කොම හිතේ. බැහැගෙන තියෙන්නේ. අභ්‍යන්තරේ නිදහස් වෙන්න පුළුවන්. අරේ පෑකෝ ගහනකොට කෑ කහන සද්දෙන් කියන උන ආයේ පාර උනාවල් පාර කියලා අපි නම් දන්නේ නැහැ උනාද කියලා කියන ඇහෙනවා. ඔයගොල්ලෝ කියනවා. ඉතින් කියනවලු මෙහෙ උඩ විදියට. මාළුවට උණු දාන කියලා උඩ පයින්නවා. උණු දෙගුණ එක වැඩි. සමහරවිට පොද්ද හැඳිගා ගැදෙන්න හැන්දෙන් එන්නව කුට්ටිය විදිහට ගන්න. අනිත් පැත්තේ විදිහට යන්න පුළුවන් ක්‍රිකට් වලට ගෙරෙන්න. හැන්දෙන් ඇතිලිය. එහෙම ඇති. ඔයගේ අවස්ථා. ඉතින් මොකද මේ වෙලා තියෙන්නේ? අර නාම රූප ගහගෙන ඇස කන දිව නාසය ශාරීරිය මන කියලා ඔක්කොම ආයතන වෙනවා සලායතන ඇති. ටිකට් ගන්න වැඩ පිළිවෙල. නාම රූප පත්‍ය සලායතන. අන්න නාම රූප පත්‍ය සලායතන සිද්ධ වුණ ආකාරය. දැන් ඔය ස්පර්ශයම හිතේ තියෙන. ඒ ස්පර්ශය හරි ආස්වාද. සලායතන පත්‍ය පස්සු. ටිකට් ගන්න ස්පර්ශය දැන් හිතේ තියෙන. හිතේ ස්පර්ශය එක. ගුණගාගත් අවිද්‍යාවේ ගුණගා විස්පර්ශයයි ක්‍රිකට් ගහන්න බලාපොරොත්තු ඇති ස්පර්ශය. පස්සපත්‍ය වේදනා ඒ ස්පර්ශයේ ලබල වින්දනයමයි ඔහු විදි. ජයග්‍රහණය හිතාගෙන තමන්ගේ පාක්ෂික පැත්ත ජයග්‍රහණය කළා නම් හරි සන්තෝෂයි උඩ පයින්නවා ගෙදර ඉඳලා. වේදනා පත්‍ය තණ්හායිලා තියෙන ඉතින්. තණ්හා පත්‍ය උපාදාන හිත වැඩිලා තියෙන ඉතින්. උපාදාන පත්‍ය බව ක්‍රිකට් සෙල්ලම් බවයි තමයි ඉන්නේ. සෙල්ලම් බවට පත් වෙලා. සෙලු ළමා වැඩ වලට පත් වෙලා ඉන්නේ. සෙල්ලම්. සෙල්ලම් කියන්නේ හෙළු ළමා වැඩ සෙල්ලම් වැඩ. හෙළුවෙන් ඉන්න පුංචි එවුන්ගේ වැඩ අවුරුදු දෙකේ තුනේ පොඩි එවුන් හෙළුවෙන් ඉන්නේ. හෙළුවෙන් ඉන්න ළමයි ප්‍රයදුමත් තියනත් ලැජ්ජා ඒව මොකට ගානක් නැහැ. ඔය වැලි අත ගගා කුණු අත ගගා උඩ පැන පැන දඟලනවා. හෙළු ළමින්ගේ වැඩ. සෙල්ලම් වැඩ කියලා වට ගෝචර කළේ අන්නේ જાති අඳ බාලින්ගේ වැඩ නේද. ඔන්න ඔක තමයි වැහැගත්තේ බවේ. උපාදාන පත්‍ය බව සෙල්ලම් බව. හෙළු ළමා වැඩ බවට පත් වෙනා නම් බවේ જાති මොකක්ද? ඥානවන්ත බව හරගනි. ඊට ගැලපෙන જાතියක තමයි ඒකේ උප්පත්ති. අන්න සකස් වෙලා ඉන්නේ. තමන්ගේ පැත්ත ජයග්‍රහණය කරන අත්අඩු නැති නිසා අත් දෙකයි සලන්නේ අත්අඩු වල. යටිගිරියෙන් කෑ ගහන්න විදිහක් නැහැ. කොටක් නැති නිසා හතු කරන්නේ තොල් දෙක. ගිරියෙන් කෑ ගහන. ගිරියෙන් රාවේ දෙනා ගිරාරාව. නියමත රතු කරගෙන තොල් රතු කරගෙන ඉන්නකොට ගති ලක්ෂණේ පියාමන ගති ලක්ෂණේ පක්ෂාග්‍රාහින්ද පක්ෂී වෙනවා. සංකාරී ජාතිය මොකද? පක්ෂී ජාතිය. පක්ෂී වර්ගය මොකද? ගිරා. ගිරියෙන් සාවේදෙන වර්ග. හට උල් කරගෙන ඉන්න ගති ලක්ෂණේ හොට හැදෙන. උඩ පයින් දගල ගති උඩ පයින් දගලින් පියාපත් වෙනවා උඩ යන. ගතිය රුව හැදිලා ගිරවේ බවට පත් කරනවා. පවපච්චා ජාති ගිරා ජාති. අනේ ගිරවේ කරගන්න ඵලිත සමුපාදය. අපි ඔක දකින්න. දැන් මෙන්න මේ විදිහට අපි දකින්න පුරුදු වෙන්න ඕනේ. කවුරුවා කියා දෙන්නේ නැහැ පරිත්‍ථ සම්පාදී ගුරුවරයා කරගත්තාට පස්සේ පරිත්‍ථ සම්පාදී නැවති ගුරුවරයාගෙන් දැනගන්න පුළුවන් සියල්ලම හටගන්න ಜಾති හටගන්න හැටි ಜಾතිය මුල. මේ ಜಾතිය කෙබඳු විදිහේ ආදීනවයක් ගෙන දෙනවද? කෙබඳු උපතක් ಜಾතියක් හටගන්නනවා? තවන්තම දැනගැනීමේ හැකියාවක් මේ විදර්ශනා නුවණක් ලැබෙනවා. පරිත්‍ථ සම්පාදී වහම විග්‍රහ කරන්න පටන් ගත්තා. ඕවර කියන යෝ පරිත්‍ථ සම්පාදම් පාසති සෝ ධම්මං පාසති. යමේ පරිත්‍ථ සම්පාද උහු ධර්මයේ දකි. කිරෙවෙකින ධර්මයේ මොකද්ද කියලා අහුවා. ධර්මයේ කියලා එහෙම එකක් තියෙනවද කියලාත් තේරුම් ගන්න බැරුව ඉන්නේ. ධර්මයේ කියන්නේ ගිරව් වෙන හැටි. අපි හිතා ඉන්නේ එහෙම. තිරිසන් වෙන්නේ තිරිසන් ධර්මී. යක්ෂ වෙන්නේ යක්ෂ ධර්මී. ප්‍රේත වෙන්නේ ප්‍රේත ධර්මී. මිනිස් වෙන්නේ මිනිස් ධර්මී. දේව වෙන්නේ දේව ධර්මී. බ්‍රහ්ම වෙන්නේ බ්‍රහ්ම ධර්මී. බුද්ධ වෙන්නේ බුද්ධ ධර්මී. ඔක්කොම ධර්ම තමයි. ඒක වටිනාම ධර්මයේ තමයි බුද්ධ ධර්ම. බුද්ධ වෙන ධර්මයේ බුද්ධ ධර්ම. දේව වෙන ධර්මයේ දේව ධර්ම. ඉතින් ওই ධර්ම ටික හඳුනා ගන්න ඕනේ. ධර්ම දකින්න ඕනේ සාර්ථක දකි. ධර්මයේ කියන්නේ නව ලෝකෝත්තර ශ්‍රීසත් ධර්ම සත්‍යය ධර්මයේ කියන්නේ කී කී හිටියට හරියන්නේ නැහැ. ඒ බුද්ධ ධර්ම. ඒක තමයි හොඳම එක. හැබැයි ධර්මයක් නැතුව ලෝකේ පහළ වෙන්නේ නැහැ. පහළ වෙන ධර්මතාවයක් තියෙනවා. දේව ධර්මතාවයේ කටයුතු කරපුවාම දේව ධර්මයේ ඇසුරු කරපු කෙනා දේව ජාතියටපත් වෙනවා. ඒක දේව ජාතිය. ඒක බුද්ධ ධර්මයේපත් වෙන එකක් නෙමෙයි. බුද්ධ ධර්මයේපත් වෙන එකක් නෙමෙයි. බුද්ධ ධර්මයේ මොකද කරන්නේ? භවයේ උදුරා දමන ධර්මයේ බුද්ධ ධර්මයි. භව උද්ද ධර්මයි බුද්ධ ධර්මයි. භවයේ උදුරා දමන පස්සේ තුන් භවයෙන් උදුරා දැම්මහම තුන් ජාතියම ඉවරයි. තුන් භවයේ ජාතිය ඉවරයි. එහෙනම් අහුර උපදින්න ජාතියක් නැහැ. ජාති වශයෙන් උපදින තැන තියෙන දුක් පුත්තුකේ සම්පූර්ණ නිදහස් වුණා. ඔහුගේ අහඳුනන කෙනෙක් ඉතන නැහැ ඊට පස්සේ. අනේ යථාර්ථයට එන්න ඕනේ ওই විදිහට තේරුම් අරගෙන. ඉතින් ওই විදිහට දකින්න ඕනේ ධර්මයේ හොයාගන්න ආකාරය. ඒ ලෝභයට, ද්වේෂයට, මෝහයට හේතු වෙනවද? රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙනවද? ලෝභයට, ද්වේෂයට, මෝහයට එක මුලින් බලලා සුද්ධ වුණාට පස්සේ අර ලෝභ කීතෙන් රාග දා ගන්න. මම මේ කරන කියන හිතෙන් දේ රාගයට හේතු වෙනවද? ඒක අයින් කරලා. ඉතල විෂම රාගයට හේතු වෙනවද කියලා බලලා ඒ ටික අයින් කරගන්න. ඒක තමයි ලෝභය කියන්නේ. ඒ ටික අයින් කරගන්න. කාම ලෝකේ නිදහස් වෙන්න ඕන. රාගයේ හේතු වෙන ටිකත් බලලා හිටනා ඒක අයින් කරගන්න. කාම රාගයේ හේතු වෙන ටික. කාම රාගයේ හේතු වෙන එක අයින් කරනවා. රූප රාගයේ හේතු වෙන එකයි. මේක මල මම මේ කරන කියන හිතෙන්ද රූප රාගයටයි තියෙන්නේ. එහෙනම් ඒකත් අයින් කරන්න ඕනේ. මෙන්න මේ ක්‍රමයට එකින් එක හිතේ වෙන අයින් කරන්නේ චන්ද රාගය. ඒකේ වැඩිමයි අයින් කරන්නේ. පූර්ණ වශයෙන් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හටගන්න යමක් ඇත්නම් ඒ සියල්ල සාහමුලින් ඉවත් කළ හැකියි. හැබැයි ජීවිතයක් උපතේ පටන් මරණය දක්වා පැවැත්වීමට අවශ්‍ය කාරණා කීපයක් තියෙනවා. ඡන්ද ආහාරයක් ඕන, ඉන්න තැනක් ඕන ඉන්නකම්. ලෙඩක් හැදෙනවා බේතක් ගන්න අවශ්‍ය කටයුතු තියෙන්න ඕන. ඒ වගේම ඒ අවශ්‍ය කරන කොටස් ටික තියෙනවා. ලෙඩක් හැදෙනවා බේතක් ගන්න ඕන, ඡන්ද ආහාරයක් ඉන්න තැන. ඒක වස්ත්‍රයක් තියෙන්න ඕන, අඳින්නවා තියෙන්න ඕන. ඉන්න අත්‍යවශ්‍ය කරන දේවල් තියෙනවා ජීවිතය ගත කරනකොට. ඒව අත්හැරලා බෑ. ඡන්දරාගයෙන් තොරව ඒව ඇසුරු කරමු. චන්දරාගයම මුල් කරගෙන වැඩ කරන තිය අයින් කරපු හරිය 190ක් අත්හැරලා යනවා. ආර්ය මාර්ගය අනුගමනය කිරීම ගිහි එකෝ පැවිද්දෙක්ගේ ස්වභාවය ඒකයි අන්තිම. ලෝක සම්මතය ඒක. ආර්ය සම්පත්‍ය අත්හැරීම එක විදිය. ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා අත්‍යවශ්‍ය කොටස් හතරක් තියෙනවා අයින් කරන්න බැරි. ඡන්ද ආහාරයයි ඉන්න තැනයි ලෙඩට බෙහෙතයි ඉන්න වස්ත්‍රයයි මුල් කරගත්ත වැඩපිළිවෙල. ඔයික ගිහි වේවා පැවිදි වේවා ජීවත් වෙලා නිකන් අත්‍යවශ්‍ය. කොච්චර නරක් වුණා කොච්චර දුක වුණා කරන්න දෙන්න එක කරන්න ඕන. කොච්චර විහිද වැඩක් වුණා කරන්න දෙයක් නැහැ ජීවත් වෙලා ඉන්නකන් ජීවත් වෙන්න ඉඩිය කරන්න ඕන. ගිහි වේවා පැවිදි වේවා. ඒක අත්හරින්න බැරි හැටි. ඔයිට අමතරව රාගය නිසා ගොඩ ගහගත්ත ඔක්කොම පොඩි අත්හැරිය හැකි දෙගොල්ලන්ට. ද්වේෂයේ මුල් කරගෙන ගොඩ ගහගත්ත ඔක්කොම පොඩි අයින් කර ගන්න පුළුවන්. මුලාවෙන් ගොඩ ගහගත්ත ඔක්කොම පොඩි අයින් කරන්න පුළුවන්. පහසුකම වැඩි පැවිදි අයට. පහසුකම අඩුයි ගිහි අයට කම්කටොළු වැඩි. කම්කටොළු වාදක මැද ඉන්නකොට චන්ද රාගය අයින් කරගෙන වැඩේ කරනවා. එතනයි තියෙන වෙනසක් තියෙන්නේ. චන්ද රාගය අයින් කිරීම ගිහි පැවිදි දෙගොල්ලන්ටම කරන්න පුළුවන්. කසාය වුණා කිරි වුණා. චන්ද රාගය මුල් කරගෙන කිරි වුණා. අවශ්‍යතාවයට කසාය වුණා. කසාය වුණ හැටියට කටයුතු කර ගන්නවා නම් අවශ්‍ය දේ නිසා කර ගන්නවා මෙන්න මේ නිසා නොකර බැරි නිසා කරනවා. ඒතර චන්ද රාගයෙන් තොරයි. අන්නේම ගිහි කටයුතු කර ගන්න ඕනේ. මේ පැවිදි වෙන්න පහසුවක් අපිට නැති නිසා කරන්න දෙයක් නෑ. අපි අහුවිලා තියෙන කොටු වෙලා තියෙන සාමුගේ හැටි මෙහෙමයි. ඒකින් අසාධාරණ විදිහට පයින්ද බෑ ගැලපෙන්නේ නැහැ. එන කම්කටොළු ඉවසීමෙන් දරාගෙන මේ විදිහට කටයුතු කරගන්නවා කියේ. අන්න එහෙම කටයුතු කරගන්න ඕනේ.